Honorable Ajit Manna Perma.
Garu Mulasanarude Mantrithumani, Stuthiwanthayena Avasthawa Laba Dima Gana, Visheshayenma Nalinda Jayasekara Mantrithumata Kiyanna Oni, Api Rate Aarthikaya Hondin Danagena, Tamai Aanduwa Baragatte, E Wagema Rate Aarthikaya Kotenthada Geniyanna Oni Kiyana Eka Salasumak Athuwai Aanduwa Baragatte. E Hinda E Sandaha Api Vividha Badu Aya Karath, Badu Aya Kirima Siddha Wenawa, E Wagema Naya Ganeema Siddha Wenawa. මේ සියල්ලම විනිවිදභාවයකින් තුල හැම සතියක්ම ණය ගත්තා හොවිවා බදු මුදල් හොවිවා හැම සතියක්ම විනිවිදභාවයකින් තුල ජනතා සුඛ විවරණය සඳහාම වියදම් කිරීමට වගකීම අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක කටේ වචනයෙන් ගත්ත වගකීමක් වශයෙන් නෙමෙයි අපි ඒක ක්‍රමානුකූල යාන්ත්‍රණයක් තුල නිර්මාණය කරලා විවිධ අනපනත් විවිධ ස්වාධීන කොමිෂන් සභාව ඇති කළා රාජ්‍ය නිලධාරියන්ට එදා වගේ දේශපාලනඥයන්ගේ අතකොලුවක් නොවි වැඩ කරන්න පුළුවන් යාන්ත්‍රණය ඇති කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි තොරතුරු දැනගැනීමේ පනත වැනි මේ 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 රටේ ඉතිහාසයේ නොවිවුරු අදිරට ජනතාවට බලය දෙන පනත් නිර්මාණය කරලා මේ රටේ හැම සතයක්ම වියදම් වෙන ආකාරය මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට හොයන්න පුළුවන් විදිහට විනිවිද භාවකෙන් තුලව වැඩ කරන්න පුළුවන් යාන්ත්‍රණය නිර්මාණය කරලා දීලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මම විශේෂයෙන් කියනවා අපි ඔබතුමාලා කියනවා මේ රටේ වක්‍රවද්ද වැඩි වෙලා තියෙනවා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ එකතු කරන බද්ද වැඩි වෙලා තියෙනවා කියලා. අපි ඒක පිළිගන්නවා. අපි ආණ්ඩුව ගන්නකොට වක්‍රවද්ද බදු ආදායමෙන් 80%ක් වෙලා තිබුණා. නමුත් අපි ඒ සඳහා විවිධ ක්‍රමවේද හදනවා. ඔබතුමා කියනවා වක්‍රවද්ද වැඩි කියනවා අපි හදන ක්‍රමවේදයට ඔබතුමාලා විරුද්ධ වෙනවා. එතකොට කොහොමද මේක කරන්නේ? ක්‍රමවේදයක් හදනවා වක්‍රවද්ද නැති කරන්න. නමුත් වක්‍රබද්ද වැඩි වැඩි කියලා කෑ ගහන කට්ටිය මේ ක්‍රමවේදයට විරුද්ධ වෙනවා. අපි වැඩබදු ක්‍රමය ලාභය මත වැඩගැවීම නිර්මාණය කරලා දුන්නේ අන්නේ ඍජුබද්ද ගෙවන අය ඒ බදු පැහැර හැරපු අයව බදු දෙලට එකතු වෙන්න. ඒ කියන්නේ ඇයි වක්‍රබද්ද වැඩි උනේ? වක්‍රබද්ද වැඩි වෙන්න හේතුව ඍජුබද්ද ගෙවිය යුතු අය තමුන්ගේ ආදායම් මත බදු නොගෙවීම නිසා. නමුත් අපි ඒ විනිවිද දැකීමේ ක්‍රමවේදයක් වශයෙන් තමයි ලාභය මත වැඩබද්ද ගෙවීම නිර්මාණය කළේ. නමුත් ඔබතුමාලා උද්ඝෝෂණය කරනවා ඔබතුමාලා කෑ ගහනවා මේක වැරදි කියනවා. නමුත් අපිට ඊට පස්සේ අපේ කරන වැරද්ද නිවැරදි කරන්න ඔබතුමාලා ඉඩ දෙන්නේ නැහැ. රටේ තියෙන වැරද්ද නිවැරදි කරන්න ඔබතුමාලා ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔබතුමාලා කැමති වැරද්ද හැමදාම සිද්ධ වෙවි. ඕක හිඟන්නගේ තුවාලේ වගේ හැමදාම ඕක කෑ ගහ තුවාලේ පෙන්න මේ රජය මේ රට අපකීර්තියට පත් වෙන අන්දමට කටයුතු කරන්න කැමති හින්දා මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්දා මම කියනවා අපි ඒක වැරදි කියනවා වගේම රජය ගන්න යාන්ත්‍රණය මේ වැරද්ද නිවැරදි කරන්න ඒ යාන්ත්‍රණයට හවුල් වෙන්න දායක දෙන්න ඔබතුමාලගේ අදහස් ප්‍රකාශ කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා එකග වෙන්න කියලා විශේෂයෙන් ඉල්ලනවා මේ ගෙනියන ප්‍රියාදාමයේ නිවැරදි කරන්න. ඒ වගේම අද අපි විශේෂයෙන්ම කතා කරන්නේ 1979 අංක 4 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත. විශේෂයෙන්ම රබර් අපනයන කරුවන් දිරිගැන්වීම සඳහා තමයි මේ පනත ගේන්නේ. අපි දන්නවා මේ රටේ අපනයනයේ කඩාගෙන වැටලා තියෙනවා ශීඝ්‍ර විදියට. එදා 2001 අපනයන අගය දලදේශ නිෂ්පාදනයෙන් 136.6ක් එදා 2001 අපනයන ආදායම අපිට තිබ්බා. වර්තමාන 2014 වෙනකොට මේ 36.6ට දලදේශ නිෂ්පාදනයෙන් අපනයන ආදායම 114.9ක් දක්වා පල්ලෙහාට වැටලා තියෙනවා. අපිට වගකීමක් තියෙනවා මේ අපනයන අගය දලදේශ නිෂ්පාදනයෙන් අපනයන ප්‍රමාණය ඉහළට ගෙනියන්න. ඒ වගේම 2001 වෙළඳ හිගය කියලා තිබ්බේ රුපියල් මිලියන 1157යි 2001 වෙළඳ හිගය 2014 වෙනකොට වෙළඳ හිගය මේ රටේ අපනයන ආනයන අතර පරතරයේ මේ රටේ රුපියල් මිලියන 8299.1ක් දක්වා වර්ධනය වෙලා තිනවා ශීඝ්‍ර වර්ධනයක් වෙලා තිනවා. එහෙමනම් අපිට එක පාට ස්විච් එකක් දැම්මා වගේ එක අවුරුද්දෙන් එක මාසෙන් මේවා විනාශ කරන්න බෑ. නමුත් අද අපි කතා කරනවා කොහොමද අපනයනේ වැඩි දියුණු කරන්නේ මේ රබර් අපේ රටේ එදා ඉඳන්ම විදේශ ආක්‍රමණය වෙලා යටතීත කාලේ දැන් අපේ රටේ තිබිච්ච අපනයනයක් වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එක කතා කරනවා. ඒ හින්දා ඒ සඳහා අපි රබර් ගැන කතා කරොත් එහේ මේක දකුණු ඇමරිකාවේ ගරු මූලාශ්‍රයේ ලුඩ සභාපතිතුමනි ඇමසන් වනාන්තරයේ පාරා ගහ නැත්නම් හිවි ගහ වශයෙන් තියෙන කැලෑ තිබිච්ච ගහක් තමයි මේ රබර් ගහ කියලා කියන්නේ. මේ රබර් ගහ අවශ්‍ය වෙනා මොකද යට අධිරාජ්‍යවාදීන් මේ අපේ යටත් විජිතවල සම්පත් අරගෙන සුඛෝභෝගී ජීවිත ගත කරනට ඔවුන්ට කාර්මික විප්ලවයක් කර්මාන්ත විප්ලවයක් අවතලා උන්ගේ ජීවිත සුඛෝභෝගී කරගැනීමට අවශ්‍ය වුණා. ඒ සඳහා මේ රබර් ගහේ තියෙන නැත්නම් මේ පාරා ගහ ඉවි ගහ කියන කිරි විශේෂයෙන්ම ඇදෙන සුළු එලෙස ධනවල නිසා ඒක අවශ්‍ය වුණා. ඒ හින්දා යන්නේ ක්‍රමේ හින්දා ඒ ගස රබර් ගස විදිහට නම් වුණා වගේම ඒක වගා කරන්න පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් වෙලා තියෙද්දි මේ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මුතුමැණික් වෙනද කුළුබඩු මේවා හික වෙනකොට යට අධිරාජ්‍යවාදීන් කල්පනා කළා මේ ලංකාවේ මේ රබර් ගහ හිටවලා අන්න ඒකේ ආදායම අරගෙන අපනයනය කරන්න ඕනේ කියලා. මේ විදිහට බලපුවාම 1876 අගෝස්තු මාසේ ඉස්සෙල්ලාම රබර් ගහ ලංකාවේ හිටෙව්වා ගම්පහ මල්වත්තේ ගම්පහ උද්භිද උද්‍යානයේ 1876 ලංකාවේ විතරක් නෙමෙයි දකුණු ආසියාවේ ප්‍රථම රබර් ගහ රෝපණය වුණේ 1876 මේ ශ්‍රී ලංකාවේ මම උපන් භූමිය ගම්පහ ප්‍රදේශයේ. නමුත් අපි දන්නවා මේක අපි රබර් අපනයන දිහා බැලුවාම අපි ආසියාවේ පළවෙනි දකුණු ආසියාවේ පළවෙනි රට එදා. නමුත් අද ඒක 6 වෙනි ස්ථානට බැහැලා තියෙනවා. අපි රබර් නිෂ්පාදනය දිහා බලපුවාම අපි දකුණු ආසියාවේ පළවෙනි රට අද ලෝකයේ 8 වෙනි තැනට අපි නිෂ්පාදනය ගිහිලා තිනා. ඒක හේතුවක් තමයි අපේ ඉඩම් ප්‍රමාණය රබර් වගා කරන එන්න අඩුවෙවි කියලා පොඩි වෙලා තියෙනවා. ඒ හින්දා ලෝකයේ රබර් වෙළඳපොලේ තියෙන ප්‍රතිශතයෙන් අපි කොච්චර කතා කළත් කොච්චර කෑ ගැහුවත් 1.8යි අපේ මාකට් එක. ආසියාව අපි පල්ලෙහාට වැටෙද්දී අනිත් රටවල් අපේ වෙළඳපොල අත්පත් කරගෙන තියෙනවා. ආසියාව රබර් අපනයනෙන් 95% අපනයනය කරද්දී අප්‍රිකාව 5% අපනයනය කරනවා. නමුත් අපේ ප්‍රමාණය පල්ලෙහාට ගිහින් තියෙනවා 30% අපේ නිෂ්පාදනයෙන් 20-30% අතර ප්‍රමාණයක් අපේ නිෂ්පාදනයෙන් අපි අපනයනය කරනවා 70-80% ප්‍රමාණයක් අපේ නිෂ්පාදනවලට ගන්නවා. ගරු මූලාසනතුල සභාපතිතුමනි අද මේ කතා කරන්නේ අපනයනය සඳහා සේස්පද්දක් පළවතුවා රුපියල් 15ක් රබර් කිලෝ එකට. ඒක අද රුපියල් 4 දක්වා අපි බස්සනවා. අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් ශීඝ්‍ර සංවර්ධනයක් අපනයනේ ඇති වෙයි. අපිට විදේශ විනිමය අවශ්‍ය වෙලාවක්. ඒ නිසා සේස්පද්ද අයින් කරලා අපනයනේ සඳහා අපි ඉඩ ලබා දෙනවා. විශේෂයෙන්ම 1985 මේ රට අපි රබර් අපනයනය කළා කිලෝග්‍රෑම් මිලියන 120ක්. 1995 වෙනකොට අපි කොතෙන්ද ගියේ කිලෝග්‍රෑම් මිලියන 68යි අපි අපනයනය කළේ බාගෙට බැස්සා. 2005 වෙනකොට ඒකෙනුත් බාගෙට බැස්සා 31.9යි අපි අපනයනය කළේ කිලෝග්‍රෑම් මිලියන. 2015 වෙනකොට ගිය අවුරුද්ද වෙනකොට ඒක තවත් බාගෙට බැස්සා 10.3යි අපි අපනයනය කළේ. මේක මේ අදයිය වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආණ්ඩු වෙනස් වීම හින්දා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. එදා ඉඳන් මේ රබර් නිෂ්පාදනය ගැන අපි සැලකිල්ලට අරගෙන නැහැ. අපනයන ආදායම දිහා බැලුවත් එදා රුපියල් 2185 රුපියල් මිලියන 2565ක් අපි ආදායම් ලැබුවා. 95 වෙනකොට අපි වර්ධනය වෙලා තිබ්බා වෙළඳපොලේ රබර් මිල වැඩි වීම නිසා මිලියන 5713ක්. 2005 වෙනකොට ඒක බැස්සා අපව 4724ට. 2015 වෙනකොට තවත් බැස්සා 3548ට. ඒකට මම ස්තුතිවන්ත වෙනවා මේ ගත්තු පියවර ගැන. මේ රජය
තියනවා
පටන් ගන්නත් හම්බුනේ
නෑ වෙලාව නෑ.
පියවර ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒකට මම කියනවා අපි දන්නවා අපි රබර් සඳහා සහන ආධාර ලැබලා තියෙනවා. 2014 රබර් සඳහා සහන ආධාර ලබා දුන්න රුපියල් මිලියන 763යි පහු ගිය ආණ්ඩුව. අපි ආණ්ඩුව අරගෙන අවුරුද්දට රුපියල් මිලියන 2871ක සහන ආධාරයක් දීලා තියෙනවා. ඒ අවුරුද්ද සඳහා පොහොර සහන රබර් වගා සඳහා සහන ආධාර අපි විශාල විශ්ලේෂණයක් වැඩි කරලා තියෙනවා. ඒ වගේම තේ වගාව සඳහා අපි රුපියල් 2014 රුපියල් මිලියන 331යි සහන ආධාර දුන්නේ. අපි 7292ක් මහා විශාල ප්‍රකාර ගුණයෙන් අපි වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි බැලුවොත් එහෙම සමස්ත කෘෂිකර්ම අංශය සඳහා අපි 2014 රජය වැය කළේ රුපියල් මිලියන 33721යි. වර්තමාන රජය මේ 2015 වර්ෂයේ විතරක් රුපියල් මිලියන 49571ක් දක්වා වැඩි කරලා තිනවා. මේ වෙන් අපි විවිධ ක්‍රම වෙනස් කළා. අපි ගොවියට රිසිසේ පොහොර දමන්න පුළුවන් ක්‍රමේ හරි ගස්සලා දුන්නා. නැත්තම් බාල පොහොර ගෙනල්ලා අතරමැදියා කොමිස් ගන්නවා, දේශපාලඥයා කොමිස් ගන්නවා, ව්‍යාපාරිකයා කොමිස් ගන්නවා. එහෙම තමයි ගොවිය අතර කොමිස් පොහොරපත් උනේ. නමුත් වර්තමාන වෙනකොට මේ ආණ්ඩුව තීරණයක් ගන්නෑ. කාගවත් කොමිස් නෑ. කෙලින්ම ගොවියගේ බැංකු ගිණුමට රජ සල්ලි දානවා කියලා අපි තීන්දුව අරගෙන ගොවියගේ බැංකු ගිණුමට සල්ලි බැර කරන්න පටන් ගත්තා. අද වෙනකොට එක පැත්තකින් හොඳ පොහොර යෙදෙන්න පොළොට යෙදෙන්න පටන් ගන්නවා වගේම මේ රටේ දේශීය නිෂ්පාදනයක් වන බහුජාතිකයන් අපි යටත් රටවල් පොහොර ගන්නකොට අද දේශීය නිෂ්පාදනයක් වශයෙන් කොම්පොස් පොහොර භාවිතා කිරීමට මේ ක්‍රමවේදය තුළ ගොවියා පෙළඹිලා තියෙනවා. විතරක් නෙමෙයි ග්‍රාමීය කර්මාන්ත කොම්පොස් පොහොර කර්මාන්ත ඉදිවෙමින් පවතිනවා. එයින් අපි විශේෂයෙන්ම කියනවා එදා දූෂණයට වංචාර්ථ විචිතින් අපි නැති කළා. එදා පොහොර එනකොට ගොවියාට කී දිනේ කොරා කාලා දෙන්නේ. ඒවා අපි නැති කළා. විතරක්
නෙමෙයි
ඒවා අපි නැති කළා. එහෙනම් මම විශේෂයෙන් කියනවා අය ඒ ක්‍රියාදාමයට ඔක අමාරුයි අමාරුයි කෑ ගහනකොට කියනකොට අමාරුයි මොකද හේතුව ඕවෙන් හම්බ කරගත්ත මිනිස් හිටුවා පෝර ගොවියට දෙනකොට මගදී හම්බ කරගත්ත කට්ටිය හිටියා ඒ කට්ටියට අලුත් ක්‍රම වේදේ අමාරුයි රසාකාපු කට්ටිය හිටියා ඇට බෙදමු කට්ටිය හිටියා පැලවෙන්නේ නැහැ පෝර විතරක් නෙමේ ඇට පැලවුන්නේ නැහැ කෝටි ශතක ඇට බෙදුවා ඒවා පැලවුන්නේ නැහැ අමාරුයි කියනකොට ඒ හින්දා මේ යහපාලන ක්‍රම වේදේ තුල හිතේ අමාරු වෙන ආර්ථිකේ කඩා වැටිච්ච වංචා දූෂණය කොටු වෙච්ච පිරිසකුත් ඉන්නවා නමුත් අපි කියනවා සමස්ත වශයෙන් රජයේ ගොඩ නැගීමට අපි මේ ගමන් මඟ නවතින්නේ නැහැ ඉදිරියට අරගෙන ඉන්නලා මේ රටේ අපනයන අපනයනේ සීක්‍රට්ස් වැඩි කරන්න ගන්න ඕනේ හැම කෙනෙක්ම ගන්නවා කිමි
රමේෂ් පතිරන්
වචනෙන් විතර
රමේෂ් පතිරන්
කරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අපනයන සංවර්ධනය පිළිබඳව පනත් කිහිපයක් නියෝග කිහිපයක් පිළිබඳ විවාදය පැවැත්වෙන මේ අවස්ථාවේදී අපි ප්‍රථමයෙන්ම මේ රබර් වගාව පිළිබඳව මට පෙර කතා කළ අජිත් මානාපෙර මහතුමා
ඩොබ්ලර් ලක්කි ජේවර්සන් අටුතචය
ගරු මුලාසනරුවට මන්ත්‍රීතුමනි මේ මේ නියෝග යටතේ කතා කරනකොට ගරු රාජ්‍ය ඇමතුමත් මේ මන්ත්‍රීතුමල්ලත් පසුගිය කාලෙදි මේ රටේ අපනයන සංවර්ධනය වෙලා නැතේ කියන කාරණය පිළිබඳව කතා කර හැදී ඔවුන් කුවා දක්වපු කාරණය තමයි ගල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 30% ඉඳන් 14 දක්වා පසුගිය වසර 10ක කාලය තුළ මේ රටේ අපනයන අඩු වෙලා තිබෙනවා කියන කාරණය. අපි පිළිගන්නවා ඒක සත්‍ය කාරණයක්. දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපනයන අඩු වෙලා තිබෙනවා. හැබැයි අනිත් පැත්තෙන් මුහුණ දෙන්නට අවශ්‍ය සත්‍ය කාරණය තමයි ඔබතුමාලගේ ආණ්ඩුවම නිකුත් කරපු මහා බැංකු වාර්තාව අනුව 2015 මහා බැංකු වාර්තාව අනුව මේ රටේ අපනයන 2000 වර්ෂයේ ඉඳලා 2014 වර්ෂය දක්වා පසුගිය වසර 14ක කාලය තුල ඇමරිකානු ඩොලර් මිලියන 5522 ඉඳලා 11130 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ අගය දෙගුණ වෙලා තිබෙනවා අපේ ආණ්ඩුව කාලෙදී. හැබැයි ඒක ප්‍රමාණාත්මකව දල ජාතික නිෂ්පාදනයේ අගේ ප්‍රතිශතයක් හරියට වැඩි වෙලා නැහැ. මොකද මේක අපනයන දෙගුණ වුණාට දල ජාතික නිෂ්පාදනය රුපියල් බිලියන 10 ඉඳලා 10000 දක්වා වැඩි වෙනකොට ආර්ථිකයේ 10 ගුණයකින් විශාල වෙනකොට අපනයන දෙගුණකින් විශාල වුණාට ප්‍රතිශතයක් හරියට අඩු වෙලා තිබෙනවා. ඒ නිසා අපි පිළිගන්නවා. හැබැයි සත්‍ය කාරණය තමයි රාජ්‍ය අමාත්‍යම සඳහන් කරා මේ රට ආර්ථිකයේ දෙගුණ වෙලා 10 ගුණයකින් වැඩි වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී දල ජාතික නිෂ්පාදනය. ඒ වගේම තමයි මේ රට මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා. අපි අපි කියන්නේ නැහැ එතනින් එහාට මේ ඉදිරි කාලෙදී මේ රට සංවර්ධනය කරන්න මැදි ආදායම් ලබන රටක් හැටියට පවතින ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් කර මේ රට ඉදිරි කාලෙදී වැඩි ආදායම් ලබන ඉහළ මධ්‍යම පන්තික රටක් බවට පත් කරන්නට අපි කළ යුතු කටයුතු කාරණා මොන දේශපාලන පක්ෂය නියෝජනය කරත් ආණ්ඩු පක්ෂය හිටියත් විපක්ෂය හිටියත් අපිට කරන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා. ඒක ගැන ගැටලුවක් තියාගන්න අවශ්‍ය නැහැ. මෙහිදී අපට මතුවන ප්‍රධාන කාරණය තමයි මේ ආණ්ඩුවට ඒ පිළිබඳව පැහැදිලි දැක්මක් තිබෙනවාද වැඩසටහනක් තිබෙනවාද කියන කාරණය තමයි මෙහිදී මතුවන කාරණය. අපි පසුගිය කාලෙදී මේ රටේ අපි දැක්ක බොහොම පැහැදිලිවම දීර්ඝ කාලයක් පුරාවට මේ රටට අපනයන ආදායම් වශයෙන් විශාලතම ආදායම් ලබා දුන්නු අංශය තමයි ඇඟලුම් කර්මාන්තය. ඊට අමතරව සාම්ප්‍රදායික වශයෙන් අපේ තේ රබර් පොල්ටික සාම්ප්‍රදායික කෘෂි භෝග වගාවන් මේ රටේ අපනයන ආදායමට සෑහෙන ප්‍රමාණයක් එකතු කරා. අද මේ කතා කරන මේ ප්‍රස්තුත කාරණය අද රබර් වගාව පිළිබඳව අපනයන සඳහා සෙස් බද්ද රුපියල් 15 ඉඳන් 4 දක්වා අඩු කරනවා කියලා මෙතන යෝජනා කරා. ඒක හොඳ කාරණයක්. හැබැයි අද භූමියේ මොකද්ද සිද්ධ වෙන්නේ මේ රබර් වගාව හා සම්බන්ධයෙන් ඉතාම ඛේදනීය තත්වයක් අද රබර් වගාව සම්බන්ධයෙන් උද්ගත වෙලා තිබෙනවා. අපි දන්නවා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීමත් එක්ක රබර් වල මිල අඩු වෙච්ච බව අපි දන්නවා. හැබැයි අපිට කියන්න තියෙන කාරණේ තමයි මේ රටේ පසුගිය වසර 10ක කාලය තුල මේ රබර් මිල ස්ථායීව පවත්වාගෙන යන්නට මූලික වෙච්ච කර්මාන්ත කිහිපයක් මේ රටේ තිබුණා. ඔවුන් දේශීය වශයෙන් ලංකාවේ නිෂ්පාදකයාගේ රබර් ඉතාම ඉහළ මට්ටමේ මිලකට මිලදී ගන්නට සමහරක් වෙලාවට ලෝක වෙළඳපොලේ තිබෙන රබර් මිලට වඩා වැඩි මට්ටමක මුදලකට මේ රබර් මිලදී ගන්නට මේ දේශීය ව්‍යවසායකින් කටයුතු කරා. මම නම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. නමුත් පාවහන් නිෂ්පාදනය කරන, ටයර් නිෂ්පාදනය කරන ඉතාම විශිෂ්ට ගණයේ කර්මාන්ත ශාලා මේ රටේ තිබෙනවා. එවැනි කර්මාන්ත ශාලා මේ ක්‍රේප් රබර්, ෂීට් රබර් ඇතුළු රබර් අධික මුදලකට සාමාන්‍ය ලෝක වෙළඳපොලේ මිලට වඩා වැඩි මිලකට මිලදී අරගෙන කර්මාන්තයේ දේශීය රබර් වගාකරුවන් ආරක්ෂා කරන්න කටයුතු කරා. නමුත් දැන් සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ අපි අහන්න කැමතියි. දැන් පසුගිය කාලේ අපි දන්නවා මාතර දිස්ත්‍රික්කයේ තිබෙනවා ලෝකේ ඉතාම ප්‍රමුඛ පෙළේ වෙළඳ නාමයකට ටයර් සපයන අංක එකේ සමාගමක්. ඒ සමාගමේ කර්මාන්ත ශාලා 10ක් තිබෙනවා මේ රටේ. ඔවුන් ඉතාම ඉහළ මට්ටමේ විදේශ ආයෝජන කැනඩාව සහ ලංකාව ඒකාබද්ධ සමාගමක්. මේ සමාගම ඉතාම ඉහළ මට්ටමේ රබර් නිෂ්පාදන ලෝකෙට හඳුන්වා දෙන සමාගමක්. ඔවුන් ඉතාම අධික ලෙස රබර් මේ රටේ ඉතාම විශාල ප්‍රමාණයක් මිලදී ගත්තා. ඔවුන් 40කට 50කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ රබර් වෙළඳපොළෙන් රබර් මිලදී ගත්තා. පසුගිය කාලේ ඔවුන් මේ ඉතාම ශක්තිමත් මේ ව්‍යාපාරය කරගෙන යනකොට ඔවුන් දුර්මුඛ වෙන අවස්ථාවක් ආවේ. අවස්ථාව තමයි පසුගිය ආණ්ඩුවේ තමුන්නාසලගේ ආණ්ඩුවේ හොඳ නරක පසුව විශ්ලේෂණය කරගන්න පුළුවන් සුපර් ගේන් ටැක්ස් එක ප්‍රාග්ධන බද්දක් පැනෙව්වා. රුපියල් මිලියන 500ක් එක වතාවේ මේ සමාගමට ගෙවන්න සිදු වුණා. ඔවුන් තීරණය කරා මේ හදිසියේ අහඹුල් ලෙස පැනවූ කලින් නොදැන් වූ මෙවැනි බදු බරක් එක වතාවට සමාගමකට දරන්න වුනහම ඉදිරි වතාවේ මොකක් වේද කියන බොහොම පැහැදිලි ප්‍රශ්නාර්ථය ඔවුන් ඉදිරිපිට මතුවුණා. එනිසා ඔවුන් අපි පෞද්ගලිකව දන්නවා ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරන ඉහළ නිලධාරී මහතුරු අප සමග සාකච්ඡා කළ ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා ඔවුන් මේ රට ගෙනෙන්න හිටපු ආයෝජන මේ දැවැන්ත සමාගමේ ආයෝජන වෙනත් රටවලට රැගෙන යන්න ඔවුන් තීරණය කරා. වියට්නාමයට ඔවුන් රැගෙන යනවා. මේ වර්ෂෙදි පමණක් මේ සමාගමට එන්න තිබිච්ච ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 40ක්. ඒ කියන්නේ ලංකාවේ රුපියල් බිලියන 5කට අධික දැවැන්ත ආයෝජනයක් මේ රට ගේන්න ඔවුන් ලෑස්ති කරලා තිබුණා. මේ රට ස්ථාපිත සමාගමක් දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච. හැබැයි මේ හදිසියේ පණවන අනපනත් නිසා බදු ක්‍රම නිසා සුපර් ගේන් ටැක්ස් වගේ ටැක්ස් නිසා මේ ආදායම් බදුවල ගෙවීම ඇති කරලා තිබෙන සංකූලතාවය නිසා දහවතාවක් විවිධ සමාගම් ටැක්ස් කෝපරේට් ටැක්ස් නිසා 16 වතාවක් 15 වතාවක් වෙනස් කරන අයවැය නිසා ඔවුන් වික්ෂිප්ත භාවයට පත් වෙලා තියෙනවා. නිසා අපිට බොහොම පැහැදිලි ප්‍රශ්නාර්ථයක් තිබෙනවා මේ රටට මේ ගෙනියන අපනයන සංවර්ධනය කරන්න අවශ්‍ය දැක්ම මේ ආණ්ඩුවට තිබෙනවාද කියන කාරණේ පිළිබඳ බොහොම පැහැදිලි සැකයක් තිබෙනවා. දැනට වාර්තා වෙන විදිහට අපි දැක්කා පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේ රටේ ආර්ථිකය චීනය 7-8 දියුණු වෙනකොට ඉන්දියාවත් 7-7 දියුණු වෙනකොට අඩුම ගානේ ඇවරේජ් සාමාන්‍යයක් හැටියට මේ පසුගිය වසර 10ක කාලය තුල අපේ ආර්ථිකයේ 6.5% සංවර්ධනය වුණා. යුද්ධෙන් පස්සේ 7.5% වාර්ෂිකව මේ රටේ ආර්ථිකය සංවර්ධනය වුණා. හැබැයි යුද්ධෙන් පස්සේ ප්‍රථම වතාවට මේ රටේ ආර්ථික වර්ධන වේගය 4.5% බැස්සේ 2015 වර්ෂයේදී කියලා අපි තාම කනගාටු සදාන් කරන්න අවශ්‍යයි. දැනට වාර්තා වෙලා තියෙන විදිහට 2016 දෙවැනි කාර්තුව වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 2.5 දක්වා අඩු වෙලා තිබෙනවා. 2.5 දක්වා ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තිබෙනවා. එහෙනම් මේ අංශයෙන් රාජ්‍ය ආයෝජන අඩු වෙලා විදේශ වලින් එන ආයෝජන අඩු වෙලා යටිතල පහසුකම් සංවර්ධනයේදී අපේ රජයන් කරපු ආයෝජන විශාල ලෙස අඩු වෙලා මේ රටේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය ඉතාම අඩු මට්ටමකට නැවත වතාවක් පත් වෙලා තිබෙනවා කියන කාරණේ අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි නැවත සිහිපත් කරනවා මේ රටේ නායබරතාවය පිළිබඳ මේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්. අපි කියනවා මේක තමුන්නාසල අපනයනය පිළිබඳව කතාව දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට සඳහන් කරන්නේ නැතුව වගේ තමයි නායබරතාවය පිළිබඳ කතාවත් එහෙම සඳහන් කරන්නේ නැහැ. අපේ ආණ්ඩුව අපේ වසර 10ක කාලය තුල දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 101% තිබිච්ච නායබරතාවය අපි 70% දක්වා අඩු කරා. හැබැයි අලුත් පාලන කාලය තුලදී මොකද්ද වෙන්නේ? ඒ නායබරතාවයේ ප්‍රතිශතයක් හැටියට 70% ඉඳලා 2015 වර්ෂයේ අවසන් වෙනකොට 76% දක්වා වැඩි වුණා. දැනට පුරෝගතනය කරලා තියෙන පරිදි මේ 2016 වර්ෂයේ අවසන් වෙනකොට ආර්ථිකයේ මේ තියෙන තත්ත්වයක් එක්ක නායබරතාවයේ 85% පන්නනවා ගරු බුලාසනාරුණ සභාපතිතුමනි. ඉතින් මේ නිසා මේ ආණ්ඩුවට ආර්ථික දිශානතිය පිළිබඳව හරි දැක්මක් තියෙනවද කියන කාරණේ අපිට බොහොම පැහැදිලිව ප්‍රශ්න කරන්න සිදු වෙනවා. මම හිතන්නේ මේ ආණ්ඩුව සමාජ දේශපාලන ආර්ථික යන අංශ සියල්ලෙහිම අවුල් ඇති කරගෙන තිබෙනවා කියන කාරණේ අපිට පේනවා. මොකද දේශපාලනමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් දැක්මවල වශයෙන් දෙවිදියකට හිතන දෙවිදියකට කටයුතු කරන නායකයෝ දෙනෙක් එකට එකතු වෙලා රාණ්ඩු කරන්න ගියාම මේක තමයි ඇති වෙන අර්බුදය කියලා අපි කියනවා. නිසා මම තමුන්ව සඳහන් කරන්න කැමතියි අපි අපේ ආණ්ඩුව යටතේ මේ අපනයන ක්ෂේත්‍රයේදී විවෘත ආර්ථිකය ඇති කරාට පස්සේ 1977 විවෘත ආර්ථිකය ඇති කරාට පස්සේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය මේ රටේ දේශීය කර්මාන්ත පිළිබඳව බොහොම හැඟීමෙන් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දේශීය කර්මාන්ත නගා සිටුවන්න දේශීය ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙළ රැසක් ගත්තා. ඒ කාලේ එන්.එම්. පෙරේරා මුදල් ඇමතුමාගේ නායකත්වය යටතේ ඒ වැඩසටහන උඩු යටිකුරු කර 1977 පස්සේ අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ වැරද්ද කරා. බෑ මෙතන තියෙන කාරණය අපි කියනවා දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ අපේ පසුගිය කාලේ පුරාවටම දේශීය කර්මාන්ත ශාලා 1977 පස්සේ ආරම්භ වෙච්ච ඒ ව්‍යසනයේදී මෙරටේ සියලුම දේශීය කර්මාන්ත කුඩු පට්ටම් කරලා දැම්මා. ඒ නිසා තමයි අද අපි කතා කරන ඇඟලුම් නිෂ්පාදනය ගැන ඇඟලුම් කර්මාන්තය ගැන විදේශ වෙළඳාමේදී. හැබැයි ඇඟලුම් කර්මාන්තයේදී අපි මෙහිදී අවසන් භාණ්ඩ නිමි භාණ්ඩ සකසනකොට ඇඳුම සඳහා අවශ්‍ය නූල් ටික, රෙදි ටික, ඉන්දි කටුව, මැෂින් ඇතුළු සියල්ලම මේ රටට පිටින් ගෙන්වන්න සිදු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි තමුන්නා සිතලා බලන්න මේ රටේ තිබෙනවා මුද්‍රණ කර්මාන්තයක්. පොත් පිට රටට යවනවා කර්මාන්තයක් සුළු වශයෙන් හරි. හැබැයි පොත හදන්න කඩදාසිය පිටින් ගේන්න වෙලා තිබෙනවා, කටුව පිටින් ගේන්න වෙලා තිබෙනවා, ෆයිල් කවර් ඉඳලා අද පිට රටින් මේ රටට ගේන්න අවශ්‍ය වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි මේ රට යම් පමණකට අපනයන ඉදිරි ගන්නවන්ට නම් අපිට මේ රට නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙයක් වෙනුවෙන්ම පිට රටින් ගෙන්වීම නිෂේධනය කරන්න බදු පණවන්ට අවශ්‍යයි. එහෙම නැතුව දේශීය නිෂ්පාදකයට කිසිම උත්තේජනයක් නැහැ. අපි දන්නවා අද හඳුන් කෝරේ ඉඳලා ඉටිපන්දමේ ඉඳලා ගිනි පෙට්ටියේ ඉඳලා ඉතාම සුළු දේ පවා පිට රටකින් ගේන්න වෙන තත්ත්වයක් ඇති වුණාට පස්සේ මට හිතෙන්නේ මේ රටේ අපනයන දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන දිරිගැන්වීම පිළිබඳව බොහොම පැහැදිලි ප්‍රශ්නාර්ථයක් අප සියලු දෙනා ඉදිරිපිට ඇති වෙනවා කියන කාරණේ සඳහන් කරන්න කැමැති. අපි දන්නවා දියුණු කරන්න පුළුවන් අංශ තිබෙනවා. මේ රටේ සුළු වශයෙන් ඖෂධ නිෂ්පාදනය සිදු වෙනවා. ඖෂධ නිෂ්පාදකය හැබැයි කොහොමද කරන්නේ? ඒ නිෂ්පාදනය කරන ඖෂධවල මිල මේ රටේ නිෂ්පාදනය කරනකොට මිල වැඩි. මොකද අසල් වැසි ඉන්දියාව බිලියනක් ජනගහනයට ඖෂධ නිෂ්පාදනය කරනවා. ඔවුන්ගේ ඉකොනොමිස් ඔෆ් ස්කේල් එහෙම නැත්නම් කෝස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් ඉතාම අඩු. ඔවුන්ගේ නිෂ්පාදන වියදම සත ගානට අඩු වෙලා තියෙන්නේ බිලියනයකට නිෂ්පාදනය කරනකොට. හැබැයි මේ රටේ මිලියන 20ක් ජනතාවට ඖෂධ නිෂ්පාදනය කරනකොට වියදම වැඩි. අපි කොහොමද දේශීය කර්මාන්තකරුවා මේ උත්තේජනය කරන්න ඕන නම් ඔවුන් ඉදිරියට අරගෙන යන්න ඕන නම් අපි කොහොමද මේක නිෂ්පාදනය වැඩි කරගන්න කටයුතු කරන්නේ? අපි රජයට සපයන ඖෂධ ටික පුළුවන් තරම් ලංකාවේ නිෂ්පාදකයට දෙන්න කටයුතු කරන්න ඕන. පිටින් ගේන ඖෂධවලට එහෙමනම් පිටරටවලින් ගේන ඖෂධවලට මේ විශාල බද්දක් පණවන්න ඕන. නමුත් එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. අපේ නිෂ්පාදකයට සිදු වෙලා තිබෙනවා දේශීය නිෂ්පාදකයට ඖෂධ මට්ටමේදී ඉන්දියාවෙන් හරි එහෙම නැත්නම් බංග්ලාදේශයෙන් හරි පකිස්තානයෙන් හරි ඉතාම අඩු මුදලකට නිෂ්පාදනය කරන ඖෂධ සමග තරඟ කරන හැමතිස්සෙම තරඟකාරීත්වයේදී අප පසුබසිනවා මෙන්න මේ තත්ත්වෙ. ඒ නිසා අපිට විශාල වගකීමක් තිබෙනවා. අපේ වෙළඳපොළ මේක කුඩා වෙළඳපොළක්. ඒ නිසා මේ කුඩා වෙළඳපොළ ආරක්ෂා කර ගැනීම සඳහා නිෂ්පාදකය දිරිමත් කරන්න නම් අපිට විශාල ලෙස ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට යන්න වෙනවා. එහෙදී අපි සැලකිල්ලට ගන්න අවශ්‍යයි දැනට තියෙන තත්ත්වය යටතේ අපේ තිබෙන ටිකක් නැති කරන මට්ටමක් තමයි මේ එක්ටවැනි ගිවිසුම් හරහා ඇති කරන්න සූදානම් වෙන්නේ. මේ ඉන්දියාවේ අපේ සේනසිංහ රාජ්‍යමතුමා කතා කරා අපි මේ අපේ අපිට විශාල වෙළඳපොළක් ඉන්දියාව විවෘත වෙනවා කියලා. කොහෙද එහෙම ඉතිහාසය වෙලා තියෙන්නේ? අපි මොනවද ඉන්දියාවට මහ ලොකුවට යවන්නේ? අපි යවලා ගත්ත දේ මොකද්ද? හැමතිස්සෙම වෙලා තියෙන එක අනිත් පැත්ත ඉන්දියානු නිෂ්පාදකයා තමුන්ගේ නිෂ්පාදන ඉතාම ඉහළ මට්ටමින් කියලා කියන්නේ ඉතාම විශාල ප්‍රාග්ධනයක් වියදම් කළා. ඒක යුනිට් කොස්ට් එක ඒකක මිල ඉතාම අඩු මට්ටමේ නිෂ්පාදනය කළා. මේ රටට සෑම දෙයක් වෙවනවා. මෝටර් රථයද එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍රද බෙහෙත් හේත්තිකද උන්ගේ සියලුම නිෂ්පාදන මේ රටට වෙවනවා. ඒ නිසා අපි යම්කිසි ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට ගියේ නැත්නම් අපිට පළවෙනිම කරන්න අවශ්‍ය දේ අපනයන දිරිමත් කරන්න නම් ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තියකට අපි ආ යුතුයි. ඒ නිසා මේ රටට අවශ්‍ය දේ මොනවද පිටරටින්, මේ රටට අනවශ්‍ය දේ මොනවද පිටරටින් කියලා අපි තේරුම් බේරුම් අරගෙන කටයුතු කරේ නැත්නම් මේ එක්සත් ජාතික පක්ෂ රජයටවත් අනිත් ඉදිරියේදීපත් වන ආණ්ඩුවකටවත් මේ ගැටලුව निराකරණය කරන්න නොහැකි බව අපි බොහොම පැහැදිලිව සිතේ තියාගන්න අවශ්‍යයි. ඒ නිසා
අර මන්තුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
හොඳයි ගරු මූලාසනවට මන්තුතුමා අපි කියන්න අවශ්‍ය එක කාරණයක්. අපි දැන් අපි දන්න දේ, අපි කරපු දේ, අපි දන්න දේ අපි හොඳට කරමු. මොකද්ද අපි දන්න දේ, මොකද්ද අපි කරපු දේ? ඓතිහාසිකව අපි කෘෂි ආර්ථිකයක් තිබිච්ච රටක්. මම දැක්කා ඊයේ පෙරේද ගරු අගමැතිතුමා නවසීලන්තට ගිහිල්ලා කියනවා 2050 වෙනකොටද කොහෙද අපේ රට ලෝකෙටම ආහාර සපයන්න අවශ්‍ය බටවිට අපේ රට සකස් කරනවා කියලා. හොඳයි එහෙම. මං හිතන්නේ මේ යන ගවර්ගියොත් ඒක කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි දන්න දේ හොඳට කරමු. ඒක කරන්න නැතුව දන්න දේ කෘෂි කර්මාන්තේ මොකද වෙලා තියෙන්නේ? අද තේ වගාවට වෙලා තියෙන දේ නිෂ්පාදනය රබර් බාගට බහලා 2015 වර්ෂයේදී නිෂ්පාදන ධාරිතාවය තේවලට වෙලා තියෙන දේ ඔබතුමා දන්නවා. ඉතාලම කනගාටුනවා. ගාලු දිස්ත්‍රික්කයේ 80,000 කුඩා තේවතු හිමියෝ ඉන්නවා. අනාදිමත් කාලෙකින් නම් අපිට ඩොලර් මිලියන ගණනින් අරගෙන ආවා. අද කොහොමද තත්ත්වේ? කප්පාදු කරන්නේ නැහැ, පොහොර ටික දාන්නේ නැහැ, වල්නාශකයක් නැහැ. ඉතාලම දුක්ඛිත තත්ත්වයට තේ ගොවි අද දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉතාලම තාර්කිකව කතා කරනවා නම් වී වගාවට අපි කනගාටුන මේ රටේ කෘෂිකාර ඇමතුමා කියනවා හෙක්ටයාර් ලක්ෂයක් මේ රටේ වී වගාව නවත්තන්න ඕනේ කියලා. හැබැයි පසුගිය අවුරුද්දේත් මේ රට මෙට්‍රික් ටොන් 500කට වඩා හාල් මේ රට ආනයනය කරා. අපිට සහල් අතිරික්තයක් තියෙනවා නම් අපි සහල් අපනයනය කරන්න වැඩි පිළිවෙලක් හදමු. චීනෙන් සහල් අපනයනය කරනවා, මියන්මාරෙන් කරනවා, මේ අවට කලාප වියට්නාමේ සහල් අපනයනය කරනවා. ඇයි අපිට බැරි? අපි කෘෂිකර්මාන්තේ හොඳ පැත්තකට යොමු කරමු. මොකද කෘෂිකර්මාන්තේ පිළිබඳ කතාවෙදී අපිට හොඳ නමක් මේ රටේ හදාගන්න පුළුවන්. මොකද මේ රටේ ජාන විකෘති කළ ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ රටට පුළුවන් හොඳ කාබනික ගොවිතැනක් පටන් ගන්න. හැබැයි කාබනික ගොවිතැන පටන් ගන්නවා කියලා තිබෙන කෘෂිකර්මාන්තය විනාශ කරගෙන යන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා මම හිතන්නේ අපි තීරණාත්මකව තේවගාව පිළිබඳ ප්‍රශ්නේ බොහොම පැහැදිලිව අපි වටහා ගන්න අවශ්‍යයි. අද වල්නාශකයක් නැතුව අපි දන්න ඇමතුමාට යම් කිසි පාණි අපිට එකඟ වෙන්න සිදු වෙනවා. අද වල්නාශකයක් නැතුව මේ වගාවට ඉතාම ප්‍රබල මොකද කර්මාන්ත අද කුලිය දීලා තේ කර්මාන්තේ පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවා. වල්නාශකයක් නැහැ, කප්පාදු කරන්න විදියක් නැහැ. ඒ නිසා පොරොන්දු වෙච්ච සහතික මල ලබා දුන්නේ නැහැ. මම කියනවා මේ ඇති වෙලා තියෙන අර්බුදයෙන් කෘෂිකාර්මික අර්බුදේ මේ රට යම් පවනට ගොඩ ගන්න නම් මේ ආණ්ඩුව පොරොන්දු වෙච්ච විදියට අර රුපියල් 80 පොරොන්දු වෙච්ච තේ කිලෝයකට මුදල ඒක ලබා දෙන්න. ඒ වගේම තමයි රබර් වලට 350ක් දෙනවා කියලා පොරොන්දු වුණා. අපි ඇහුවාම කියනවා මේක දෙන්නේ දින 100 විතරයි කියලා. ඉතින් මේ ආණ්ඩුව ඔක්කොම වැඩසටහන් දින 100 අවසන් සභාපතිතුමනි. ඒ නිසා ඉතාම කාරුණිකව ගෞරවයෙන් මේ ඉල්ලීම මිෂ්ට කරන්ට සිතට ගන්නට කියලා ඉල්ලා සිටමින් මම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
හොන්ඩබල් අබ්දුල්ලා මාරෝ 8 minutes.
ගෞරව සභයි தலைவர்களே இன்று ஏற்றுமதி இறக்குமதி தொடர்பான சில கருத்துக்களை இங்கு கூறலாம் என்று நினைக்கின்றேன். எமது நாட்டிலே இயற்கையாகவே எங்களுக்கு இருக்கின்ற உற்பத்தி வளங்களை அதிகரிப்பதன் மூலம் இறக்குமதிகளை குறைத்து ஏற்றுமதி செய்வதன் மூலமும் எங்களுடைய அந்நிய செலவாணியை அதிகரிப்பதன் மூலம் நாம் நாட்டுக்கு ஒரு நன்மை பயக்கின்ற நிகழ்ச்சி திட்டத்தை கொண்டு வரலாம். நாங்கள் பக்கத்தே இருக்கின்ற தெற்காசிய நாடுகள் எங்கள் கண்முன்னே முன்னேறி வருகின்ற காட்சியை காண்கின்றோம். அண்மையிலே நாங்கள் சீன தேசம் சென்றிருந்த போது அந்த நாட்டினுடைய பொருளாதார வளர்ச்சி ஒரு குறித்த 2 தசாப்தங்களுக்குள் எந்த நிலைமையை அடைந்தது என்பதை பற்றி தெளிவாக நாங்கள் கண்டிருக்கின்றோம். ஒரு க்ளோஸ்டோ எக்கானமி, ஒரு ஓபன் எக்கானமிக்கு, திறந்த பொருளாதாரத்துக்கு வந்த போது அவர்கள் என்ன மாற்றத்தை கண்டிருக்கிறார்கள் என்பதை நாங்கள் கண்டிருக்கின்றோம். 2000 ஆண்டு வெறும் 600 மில்லியன் டாலர்களை வருமானமாக, யுஎஸ் டாலர்களை வருமானமாக கொண்டிருந்த, அதாவது இன்வெஸ்ட் பண்ணி கொண்டிருந்த ஒரு சீன தேசம் இன்று 126,000 யுஎஸ் டாலர்களை 160 மேற்பட்ட நாடுகளிலே தனது முதலீடு செய்கின்றது என்றால் அந்த நாட்டினுடைய வளர்ச்சியை நாங்கள் கண்டுகொள்ளாமல் இருக்க முடியாது. விவசாயத்துறையில் தங்கியிருந்த அந்த நாடு ஒரு நவீனமயப்படுத்திய அந்த விவசாயத்துறையிலும் ஒரு 7.5 வீதத்தை அதிகரித்து சிறு கைத்தொழில், பெருங்கைத்தொழில் போன்ற விடயங்களிலே தங்களுடைய திறந்த பொருளாதார நிலைமையை அவர் உருவாக்கிய போது வெளிநாட்டு முதலீட்டாளர்களும் அங்கு வந்து தங்களுடைய உற்பத்திகளை அதிகரிக்க செய்தார்கள். இன்று 5 நாட்கள் வறட்சி அடைந்து விட்டால் நாங்கள் பல்வேறுபட்ட இன்னல்களுக்குள்ளாகின்றோம். ஒரு 2 மணி அல்லது 3 மணி நேர பெருமழை காரணமாக நாங்கள் தேக்கி வைத்திருக்கின்ற நீரை எல்லாம் திறந்து விடுகின்றோம். இதனால் மின் உற்பத்தி பாதிப்பு, ஏனைய விவசாயிகளுடைய உற்பத்தி பாதிப்பு என்று கூறுகின்றோம். அன்றைய காலத்திலே மன்னர்கள் தங்களுடைய சிறுகுளங்கள், பெருங்குளங்களை அமைத்து அன்று அரிசியை தென்கிழக்காசிய நாடுகளுக்கு ஏற்றுமதி செய்த வரலாற்றை நாங்கள் கொண்டிருக்கின்றோம். இன்று எமது நாடு பல்வேறுபட்ட துன்பங்களை அடைந்தாலும் கூட கடந்த 15 வருட காலமாக இந்த நாட்டிலே ஏற்பட்ட ஆட்சியினுடைய 10 வருடத்துக்கு மேல் ஆட்சி செய்தவர்கள் கிட்டத்தட்ட 9,00,000 மேற்பட்ட கோடி ரூபாய்களை இந்த நாட்டினுடைய ஏழை மக்கள் மீது, தொழிலாளிகள் மீது சுமையாக சுமத்தியிருக்கின்றார்கள். இதனை எப்படி ஈடு செய்வது, இந்த கடன்களை எப்படி அடைப்பது, பொருளாதாரத்தை எப்படி சீரமைப்பது என்கின்ற திட்டத்திலே எங்களுடைய ஜனாதிபதி அவர்களும் பிரதம மந்திரி அவர்களும் ஒரு பாரிய வேலை திட்டத்தோடு முன்னெடுக்கின்ற போது இன்று பல்வேறுபட்ட நாடுகளும் இன்று எமது நாட்டுக்கு உதவ முன் வந்திருக்கின்றது. இதே நேரத்தில் இன்று மஹிந்த ராஜபக்ஷ அரசு காலத்திலே 2012-13 காலப்பகுதியிலே எமது நாட்டிலே உற்பத்தி செய்யக்கூடிய வயல்நிலங்களை, மேட்டு நிலங்களை எல்லாம் ஃபாரஸ்டாக, காடாக பிரகடனப்படுத்தியதன் காரணமாக எங்களுடைய உற்பத்தி வளங்களை பிறப்பிப்பதற்கான தடைகள் இருந்து கொண்டிருக்கின்றது. இயற்கை வளங்கள் என்ன என்ன இருக்கின்றது என்பதை இனங்காண வேண்டிய ஒரு நிலைமையில் நாங்கள் இருக்கின்றோம். இன்று உப்பு உற்பத்தியை திருவண்ணாமலை மாவட்டத்தில் எடுத்துக்கொண்டால் பெரிய கரைச்சை, சின்ன கரைச்சை என்கின்ற பகுதியிலே ஒப்பந்தக்காரர்கள் 1,800 ஏக்கரை தங்களுடைய உப்பு உற்பத்திக்காக எடுத்தவர்கள் 300 ஏக்கரை கூட செய்யவில்லை. அதே நேரத்தில் 500 மேற்பட்ட சின்ன கரைச்சை போன்ற பிரதேசத்திலே இன்று சகல என்வாயன்மெண்ட் ரிப்போர்ட் போன்றவற்றை எடுத்தும் கூட அவர்கள் உற்பத்தி செய்ய நினைத்தவர்களுக்கு தடையாக நிர்வாகம் இருந்து கொண்டிருக்கின்றது. அரசியல் குரோதங்கள் அங்கே இருந்து கொண்டிருக்கின்றது. இன்று எமது நாட்டிலே இருக்கின்ற உற்பத்தி செய்யப்படுகின்ற எத்தனையோ விடயங்கள் வெளிநாடுகளிலே மிகவும் கவர்ச்சிகரமாக விலை போகக்கூடியவையாக இருக்கின்றது. இன்று ரப்பரை பற்றி ரப்பர் உற்பத்தியை பற்றி கூறினார்கள். எங்களுடைய மூல வளங்களை கொண்டு ரப்பரை ரப்பர் உற்பத்தியை அதிகரிக்க செய்கின்ற போது நாங்கள் அதன் மூலமாக பெறப்படுகின்ற கேவலம் ஒரு சிறிய ரப்பரை கூட நாங்கள் வெளிநாட்டுகளில் இருந்து இறக்குமதி செய்து கொண்டிருக்கின்றோம். அந்த தொழிற்சாலைகள் இங்கு அதிகரிக்கப்பட வேண்டும். இங்கிருந்து ஏற்றுமதி செய்யக்கூடிய ஒரு சூழலை உருவாக்க வேண்டும். விவசாய துறையிலே நவீன முறைகளை கண்டு இன்று தென்கிழக்கு ஆசியாவிலே தன்னிறைவு பெற்ற பல நாடுகள் இந்த கண் முன்னே இருக்கின்றது. இந்த நிலைமையிலே நாங்கள் எங்களுடைய உற்பத்திகளை அதிகரிக்க செய்வதற்கு ஆவணம் செய்ய வேண்டும். இன்று பொருளாதாரத்தில் உச்சநிலையை அடைய இருக்கின்ற நாங்கள் இன்னும் 3 வருடங்களிலே கௌரவ பிரதம மந்திரி அவர்கள் ஒரு பாரிய திட்டத்தோடு இன்று வெளிநாடுகள் எமக்கு உதவ முன் வந்திருக்கின்ற நிலைமையிலே அவர் பல்வேறுபட்ட நாடுகளிலும் பல்வேறுபட்ட உதவிகளை பெறுவதற்கு முயற்சி செய்து கொண்டிருக்கின்றார்கள். இன்று எமது நாட்டிலே குருட்டோயிலை நாங்கள் இறக்குமதி செய்கின்றோம். இன்று முத்துராஜ விலையிலே எமது திருவண்ணாமலையிலே பல்வேறுபட்ட 100க்கும் மேற்பட்ட எண்ணெய் டாங்கிகளை வைத்துக் கொண்டிருக்கின்றோம். அதிலே சுத்தம் செய்கின்ற போது கழிவுகளாக வருகின்ற தார்களை அல்லது அதுக்கு வருகின்ற குருட்டோயிலில் வருகின்ற கழிவுப் பொருட்களை இன்று எங்கள் நாட்டிலே தேவைப்படுகின்ற இறக்குமதி செய்கின்ற தார்களை தடை செய்துவிட்டு நாங்களே அதை உற்பத்தியை அதிகரிக்கக்கூடிய வாய்ப்பு எங்களுக்கு இருக்கின்றது. இப்படிப்பட்ட பல வளங்களை நாங்கள் கொண்டிருந்த போதும் அதை பயன்படுத்தாத சூழல் இந்த நாட்டில் இருந்து கொண்டிருக்கின்றது. திருகோணமலை மாவட்டத்தை எமது பிரதம மந்திரி அவர்கள் சிங்கப்பூர் அரசாங்கத்துக்கு அவர்கள் ஒரு முடன் ஒரு அபிவிருத்தி மாவட்டமாக ஆக்குவதற்கான திட்டத்தை அவர்களுக்கு ஒப்படைத்திருக்கின்றார்கள். உங்களுக்கு தெரியும், 2002 யுகதக்ம என்கின்ற அடிப்படையிலே அன்று அமைச்சர் போகல்லாகம் அவர்கள் மூலமாக 5 நாள் வேலை திட்டத்தை நாங்கள் முன்னெடுத்த போது கப்பல் துறையிலே 5000க்கும் மேற்பட்ட ஏக்கரை நாங்கள் அதுக்காக கூடி செய்தோம். உங்களுக்கு தெரியும், ஹொரோபத்தான வீதியிலே இருக்கின்ற கஜு கம என்கின்ற அந்த பிரதேசம் 5000க்கும் மேற்பட்ட ஏக்கரை இன்று தனியார் துறையினருக்கு நாங்கள் உற்பத்தி செய்வதற்கு கஜுக்காக அல்லது தென்னைக்காக ஒதுக்கீடு செய்கின்ற போது எங்களுடைய உற்பத்தியை அதிகரிக்க செய்கின்ற போது நாங்கள் ஏற்றுமதியை அதிகரிப்பதற்கான வாய்ப்பை நாங்கள் பெறுகின்றோம். இறக்குமதி செய்கின்ற போது நாங்கள் எங்களுடைய அந்நிய செலவாயினிகளை வீணே செலவழிப்பதை விட எங்களுடைய உள்நாட்டு உற்பத்தியை அதிகரிக்க செய்வதற்கு ஆவணம் செய்ய வேண்டும். உங்களுக்கு தெரியும், நாங்கள் கடந்த 10 வருட காலமாக இந்த நாட்டினுடைய கோழி தீனியை உற்பத்தி செய்வதற்கு தேவையான சோளகத்தை கூட 2 லட்சம் மெட்ரிக் டன் ஒவ்வொரு வருடமும் நாங்கள் இறக்குமதி செய்து கொண்டிருக்கின்றோம். இந்த நிலைமையை எங்களுடைய கிழக்கு மாகாண மண்ணிலே இருந்து அதை போக்க முடியும். திருகோணமலை மாவட்டம் 50,000க்கும் மேற்பட்ட மெட்ரிக் டன்னை எங்களுடைய காணிகளை விடுவிப்பதன் மூலம் அல்லது எங்களுக்கு தருவதன் மூலம் லீசிங் அடிப்படையில் கொடுப்பதன் மூலம் அந்த உற்பத்தியை அதிகரிக்க முடியும். இன்று கிழக்கு மண்ணிலே மட்டக்கிழப்பு மாவட்டத்திலே ஒரு கஜு ஒரு கிலோ இன்று 2,600 ரூபாய் விற்பனை செய்யப்படுகின்றது. அதனை ஊக்குவிப்பதன் மூலம் எங்களுடைய உள்நாட்டு உற்பத்தியை அதிகரிப்பதன் மூலம் அதை ஏற்றுமதி செய்வதன் மூலம் நாங்கள் அந்நிய செலவாணியை நாங்கள் சுவீகரிக்க அதாவது அதிகரிக்க முடியும். இதே போன்று எங்களுடைய தேசிய உற்பத்திகளிலே நாங்கள் தேயிலைகளை இறக்குமதி செய்துவிட்டு அதனால் உற்பத்தி செய்யப்படுகின்ற சிறு சிறு பொருட்களை கூட நாங்கள் இறக்குமதி செய்கின்ற ஒரு சூழல் இருக்கின்றது. ஆகவே உள்நாட்டு மூல வளங்களை முழுமையாக பயன்படுத்த எங்களுடைய அரசு ஆவண செய்வதற்கு நடவடிக்கை எடுத்துக் கொண்டிருக்கின்ற போது எங்களுடைய முன்னாள் அரசாங்கத்திலே இருந்தவர்கள் எல்லாம் மஹிந்த ராஜபக்சனுடைய அரசு எல்லாவற்றிலும் கமிஷனை பெற்று எல்லாவற்றிலும் கடனை பெற்று 10 லட்சத்துக்கும் மேற்பட்ட கோடிகளை எங்களுடைய நாட்டிலே கடனாக வைத்துவிட்டு எங்களுடைய முயற்சிகள் எல்லாம் அவர்கள் குறைகூறுகின்ற நிலைமை நாங்கள் கண்டு கொண்டிருக்கின்றோம். இதனை நிவர்த்தி செய்வதற்காக வேண்டிய எமது நாட்டினுடைய ஜனாதிபதி அவர்களும் பிரதம மந்திரி அவர்களும் அவர்களை கொண்ட ஒரு நல்லதொரு அமைச்சரவையும் இன்று இயங்கிக் கொண்டிருக்கின்றது. எங்களுடைய இந்த முயற்சி வெற்றியளிப்பதற்கு சீன போன்ற தேசங்களிலே அவர்கள் செய்த நடைமுறையை 200 வருடங்களுக்கு மேலாக அவர்கள் மூடிய கதவுக்குள் இருந்தவர்கள் இன்று வெளிநாடுகளிலே உதவி செய்யக்கூடிய ஒரு நாடாக தங்களுடைய பொருளாதாரத்தை விருத்தி செய்திருக்கின்றார்கள். சிங்கப்பூர் போன்ற நாடுகள் எம்மை விட குறைந்த வருமானத்தை கொண்டு 1965 இருந்தது. அப்படிப்பட்ட நாடுகளை விட இரட்டிப்பாக நாங்கள் எங்களுடைய வருமானத்தை அதிகரிக்க முடியும். அதற்கான நடவடிக்கைகளை பிரதம மந்திரி அவர்களும் எமது ஜனாதிபதி அவர்களும் முன்னெடுக்கின்ற போது அதற்கு நாங்கள் ஒத்துழைக்க வேண்டும் என்று கூறி விடைபெறுகின்றேன். நன்றி.